ගරු අර්ෂද සිල්වා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි කාලය 12යි.
Thank you very much. සුනිල් හඳුන්නේ නැති ගරු ඇමතුමා, ඊට පස්සේ අපේ චතුරංග අබේසිංහ ගරු නියෝජ්‍ය ඇමතුමාගේ අමාත්‍යාංශය පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලම ඔවුන් දෙන්නා මගේ මිත්‍රයෝ, ඔවුන් දෙන්නටම මම සුබ පතනවා. ඔබලාට මේ කාර්යය කරගෙන යන්න හැකි වේවායි මම බලාපොරොත්තු වෙනවා. මම යම් කාරණා කිහිපයක් පිළිබඳව විවේචනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ, අපේ ඇමතිතුමා ඔබතුමා කිව්වා මේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න යන්නේ, ජනතාවට සහභාගී කරගන්න ඕනේ, ඔවුන්ට සාධාරණ ලෙස ප්‍රතිලාභ බෙදී යන්න ඕනේ කියලා. ඒක තමයි කවුරුත් කරන්න බලාපොරොත්තුුනේ වෙන්නේ. ඒක තමයි අපේ මේ අපේ බ්ලූ ප්‍රින්ට් එකේ තියෙන්නේ, උසස් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් අපි හදන්නේ කොහොමද කියලා. නමුත් ගැටලුව තියෙන්නේ අපි කොහොමද ඒක කරන්න කියන එක. දැන් අපි එදා ඔබලා ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරනකොට, අපි ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරනවට වඩා වෙන තැනක අද ලෝකේ තියෙන. ට්‍රම්ප් ආවට පස්සේ සම්පූර්ණයෙන්ම මේ ඩයිනමික්ස් වෙනස් වෙලා. එතකොට අපි එහෙමනම් අපේ ස්ට්‍රැටජිස් අපි කොහොමද වෙනස් කරගන්න කියන එකත් මේ පාර්ලිමේන්තුවේ අද සාකච්ඡා වුණා. දැන් එතෙන්දී ඔබතුමා කිව්වේ අපි අපනයන ආර්ථිකයක් කරා තමයි අපි ගමන් කරන්නේ, අපනයන ආර්ථිකයක් හදන්න තමයි අපේ දැඩි අවශ්‍යතාවය තියෙන්නේ කියලා. එතකොට එහෙමනම් අපේ ප්‍රතිපත්තිමය වශයෙන් අපි කළ යුත්තේ කුමක්ද? අපනයනය කරන්න ඕනේ කියලා කියන්න ලේසි. ඔබතුමා කිව්වා 2030 වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 28ක් කොහෙද කර්මාන්ත හරහා අපනයනය කරන්න බලාපොරොත්තු වෙන වගේ කතාවක් තමයි මට ඇහුනේ. දැන් මොනවද අපනයනය කරන්න? ඒ අපනයනය කරන්න ප්‍රතිපත්තිමය ගන්න තීරණ මොනවද? දැන් මේ මංගාව තියෙන්නේ ගරු ඇමතුමා ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් බිල්. මේක තමයි ආර්ථික පරිවර්තන පනත. දැන් ඔබලා මේකට විරුද්ධව නඩු දැම්මා. සුනිල් වටගල දැන් අපේ ගරු ඇමතුමා එදා නීතිඥවරයා වශයෙන්, ඊට පස්සේ ඔබතුමත් හර්ෂණ නනකරද සූර්යපුරුමද මන් දන්නේ දෙන්න එක්කෙනෙක් මන්ත්‍රීවරු නඩුවක් දැම්මා මේ ආර්ථික පරිවර්තන පනතට විරුද්ධව. ඔබලාගේ තර්කය වුණේ මේ ආර්ථික කොමිසම අතිමහත් ලෙස අපනයන සහ ආයෝජන ආර්ථිකයන් නිර්මාණය කිරීමට අනුග්‍රහය දෙනවා. ඒක විදේශ විනිමය ඉතිරි කරන ආනයන ආදර්ශන කර්මාන්තය නොසලකා හැරීම. ඔන්න ඕකට තමයි ඔබලා විරුද්ධ වුණේ. එක දෙක ඔබලා විරුද්ධ වුණේ විදේශ ආයෝජකයන්ට දේශීය ආයෝජකයන්ට ලැබෙන සැලකීමට නොඅඩු සැලකීමක් ලැබෙනවා. ඒකට ඔබලා විරුද්ධ වුණා. දැන් අපි කල්පනා කරන්න ඕනේ ඔබලා එදා කරේ හරි දේද නැද්ද කියන එක. ඔබලා ඒ තර්කයේ, ඒ කියන්නේ මේක ජූනි මාසේ 4 වෙනිදා ඔබලා මේ සුප්‍රීම උසාවියට ගියේ. දැන් මම ඔබතුමාගෙන් අහන්න කැමති මගේ මිත්‍රයා සුනිල් හඳුන්නේ නැති ගරු ඇමතුමා, ඔබලාගේ තර්කයේ ඒකද අදත් නැත්නම් වෙනස්ද? ඔබලාගේ තර්කයේ ඒකද නැත්නම් වෙනස්ද? දැන් මෙතන ඇමතිවරු ඉන්නවා, කවුරුත් ඒකට පිළිතුරක් දෙන්නේ නැහැ. කමන්නේ. මොකද ඒ තර්කය වෙනස් විය යුතුයි. ඔය තර්කය වෙනස් නොකර ඔබලාට ඔය බලාපොරොත්තු වෙන අපනයන ආර්ථිකය හදාගන්න බෑ. දැන් ගරු ජනාධිපතිතුමා කිව්වා අයවැය කතාවේදී මෙන්න මෙහෙම දෙයක්. කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය, ඒ කියන්නේ RCEP Regional Comprehensive Economic Plan සහ අනෙකුත් ගිවිසුම් හරහා ආසියාන් සංවිධානයේ රටවල් සමග ආර්ථික සම්බන්ධතා වැඩි දියුණු කිරීම සහ නිදහස් වෙළඳ ගිවිසුම්, ඒ කියන්නේ FTA ජාලය පුළුල් කරන්න ඕනේ කියලා. දැන් ඒක හරි. දැන් අපි ඇමරිකාවට විශාල ලෙස අපනයනය කරනවා. ප්‍රධානම අපනයනකරුවා ට්‍රම්ප් කොයි විදියට හැසිරෙයිද කියලා අපි දන්නේ නැහැ. එයා හිතන්නේ ප්‍රමුඛතාවය දෙන්න ඕනේද නැද්ද කියලා. කෙලින්ම එක අස්සරක් ගහනවා, ඔක්කොම අයින් කළා දානවා. ඒතකොට ලංකාව තියෙන්නේ 10 වෙනි ස්ථානයේද කොහෙද වෙළඳ ශේෂයක් මේ අතිරෙක්තයක් තියෙන ඇමරිකාවත් එක ඩොල බිලියන දෙකහමාරක වගේ ප්‍රමාණයක්. නමුත් කාටවත් කියන්න බෑ මේක පොඩි රටක්. මොවුන්ට අපි සම්බාධක දැම්මොත් එහෙම ප්‍රශ්නයක් වෙයි. ලොකු රටද පොඩි රටද කියන්න නැතුව සමහර ඔක්කොට මේක කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මං අහගෙනයි අද කියනවා කවුරු හරි, මං හිතන විජිත හේරත් ඇමතුමා කියලා තිබ්බා ෆොරින් මිනිස්ට්‍රි බජට් එකේදී, ඔවුන් ඇමරිකාවට යන්න බලාපොරොත්තු වෙනවා, ගිහිල්ලා මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, කරන්න පුළුවන් නම් හොඳයි. මොකද මම මංගල ඇමතුමා සමග විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති හැටියට වැඩ කරනකොට මාව තමයි පොයින්ට් මෑන් හැටියට ඇරියේ GSP Plus සහනය නැවත ලබා ගැනීම සඳහා. මම දන්නවා කොච්චර අමාරු කාර්යයක් වුණාද කියලා ඒක. අපිට යුරෝපියන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපි දවස් ගණන් සාකච්ඡා කළා. සුනිල් හඳුන්නේ නැති මන්ත්‍රීතුමා අපිත් එක්ක හිටියා වෙන වැඩකට ගිහිල්ලා. හරි, ඒක ලේසි කාරණාවක් නෙමෙයි. ඉතින් අපි ඒක කරලා අපි සහයෝගය අපිට දෙන්න පුළුවන් නම් දෙනවා උපරිම. නමුත් ඊට එහා ගිහිල්ලා අපි කල්පනා කරන්න ඕනේ, එහෙමනම් කොහොමද අනිත් මාකට් ඇක්සස් වලට අපි එන්ට වෙන්නේ කියලා. අනිත් රටවල් සමග අපි කොහොමද අපේ අපනයනය දියුණු කරන්නේ. හරි, ඇමරිකාවේ ඒ තියෙන තත්ත්වය රඳා ගන්න ඕනේ. අපිට පුළුවන් නම් ස්පෙෂලයිස් ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් එකට යන්න ඕනේ. සමහර රටවල් ස්පෙෂලයිස් ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට්ස් වලට ගිහිල්ලා තියෙනවා. දැන් බලන්න මෝඩි අගමැතිතුමා මොකද කරේ, ගිහිල්ලා ට්‍රම්ප් හම්බෙලා කිව්වා හරි ඕගොල්ලන්ගේ හාලි ඩේවිඩ්සන් වලටයි, ඕගොල්ලන්ගේ මේ කෙන්ටකි බර්බන් වලටයි දැන් ගහලා තියෙන බදු අපි අඩු කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඕගොල්ලන්ගේ F-35 එයාක්‍රාෆ්ට් අපි ගන්න, ඕගොල්ලන්ගේ තෙල් අනිත් රටවල් වලට වඩා මිල වැඩි වුණාට අපි ඕගොල්ලන්ගෙන් ගන්නම් කියලා කිව්වා. නමුත් අපිට එහෙම ශක්තියක් නැහැ. ඒ නිසා අපිට මේ 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 ට්‍රාන්සැක්ෂන් එක, මේ නෙගෝසියේෂන් එක ඉතාමත්ම බුද්ධිමත්ව කරන්න සිද්ධ වෙනවා. දැන් RCEP එකට බැඳෙන්නේ කොහොමද? RCEP එක කියන්නේ ලෝකේ තියෙන ලොකුම දැනට ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් එක. ඒකේ මං හිතන්නේ ලෝකේ ජලදේශ නිෂ්පාදනයේ 30% විතර RCEP එක ඇතුළේ තියෙනවා. දැන් මේ RCEP එකට ජොයින් වෙන්න නම් අතිශයින්ම අර ඔබලාගේ කලින් තිබිච්ච අදහස සුප්‍රීම උසාවියට ගිය පොසිෂන් එක 100%ක 180%කින් වෙනස් කරන්න වෙනවා. ඔබලාගේ ප්‍රතිපත්තිය 100%ක 180%කින් අංශක වෙනස් කරන්න වෙනවා. මොකද දැන් උදාහරණයක් හැටියට අපිට සර්විස් වලටත් මේක විවෘත කරන්න වෙනවා. දැන් අපි මෙච්චරකල් ගුඩ්ස්, ඒ කියන්නේ භාණ්ඩ අපනයනයේදී වෙළඳ ගිවිසුම් වලට එනකොටත් නොයෙකුත් සම්බාධක දාගෙන හිටියා. අපි සිංගප්පූරුව සමග තියෙන වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කරන්න යනකොට සමහර මන්ත්‍රීවරු කිව්වා නෑ අපි අපේ ප්‍රතිපත්ති එක නෙමෙයි, අපිට මේ පැරටරි ෆයින් කරන්න අවශ්‍ය නෑ. නමුත් ඒක පස්සේ තීරණය වෙනස් කරගෙන පැරටරි ෆයින් කළ දැන් අවුරුද්දට පහෙන් එක ගන්න ඒ පැරටරි ෆයින් වෙනවා. නමුත් උදාහරණයක් හැටියට ගත්තොත් අපි ගුඩ්ස් ගැන ගන්නකො සර්විසස් වලට එන්න කලින් HS කෝඩ් මම නිකන් හොයලා බැලුවා ගිහිල්ලා ඇග්‍රීමෙන්ට් එකේ 69.10.10 කියන එක. හරි, ඒක සෙරමික් සැනිටරි එක, ඕන එකක් ගන්න පුළුවන්. ඒකේ අපි ගහනවා කස්ටම් ඩියුටි එකක් 120%, වැට් එකක් ගහනවා 18%, පැල් එකක් ගහනවා 10%, සෙස් එකක් ගහනවා කිලෝ එකට රුපියල් 50ක්, SSCL එකක් ගහනවා 2.5%. ඔය ඔක්කොම එකතු වුණාම 60% විතර ගරු ඇමතුමා අපි මේ බදු සහ පැරටරිෆ් වාදිනවා. දැන් මම බැලුවා RCEP එක ඇතුළේ රටවල් වල කොහොමද මේ ඩියුටි ස්ට්‍රක්චර් එක තියෙන්නේ. පළවෙනි අවුරුද්දේ තායිලන්තේ තියෙනවා, දැන් අපේ 60%නේ, තායිලන්තේ තියෙනවා 30%. හැබැයි එන අවුරුද්දේ ඉඳලා ඒක 0.01. ඉන්දුනීසියාව ගත්තොත් චීනෙන් ඉන්දුනීසියාවට ඉම්පෝර්ට් කරන දැනට 0.20, එන අවුරුද්දේ 0.01. මැලේසියාව දැනට 0.25, ඊළඟ අවුරුදු පහක් යනකොට 22.7, අවුරුදු 10කින් 11.4, අවුරුදු 15කින් 0.01. මියන්මාරේ දැනට 0.10, එන අවුරුද්දේ 0.01. ෆිලිපීන්වල දැනට 0.15, එන අවුරුද්දේ 0.01. වියට්නාමේ දැනට 0.35, අවුරුදු 20කින් 0.17.5, චීන දැනට 0.10, ඊළඟට 0.01. දැන් අපි 0.60. අපි තවත් වැඩි කරනවා. එතකොට මේක කොන්ෆ්ලික්ට් එකක්. මේක පරස්පරයක්. අපිට RCEP එකට ජොයින් වෙන්න නම් අපිට අර මතයේ ඉන්න බෑ. අපිට ආනයන ආදේශන වලට ප්‍රමුඛතාවය නොදී අපනයනය
වර්ධනයට තව විනාඩි 2ක් කාලයක්
තියෙනවා. ඔව් මට තව විනාඩි 4ක් දෙනවා කියලා කිව්වා. හරි, එතකොට අපනයනය අපනයන ප්‍රමුඛ ආර්ථිකයක් හදන්න නම් ඒ අයිඩියලොජිකෙන් අයින් වෙන්න ඕන. අනිත් එක ආයෝජකයන්ට තමන්ට දේශීය ආයෝජකයෙක්ට වගේ සලකන පරිසරයක් නිර්මාණය වෙන්නත් ඕන. දැන් මේ ගුඩ්ස් දැන් අපි සර්විසස් ගමුකෝ. දැන් සර්විසස් කියන්නේ පුද්ගලයෝ විසින් වෙන රටවල් වලට ගිහිල්ලා සර්විසස් මෝඩ් හතරක් තියෙනවා. දීර්ඝව කතා කරන්න වෙලාවක් නැහැ. අපි ගමු මෝඩ් 4 සර්විසස්. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් කෙනෙක් ඉන්නවා. ඒ ප්‍රොෆෙෂනල් තව රටකට ගිහිල්ලා ප්‍රොෆෙෂනල් සර්විස් එකක් කරනවා. ඒ කියන්නේ accountant කෙනෙක් ලංකාවට ඇවිල්ලා කඩ මේ accountant කෙනෙක් ඉන්දියාවේ හරි සිංගප්පූරුවේ හරි ඕස්ට්‍රේලියාවේ හරි qualification තියෙන කෙනෙක් ඇවිල්ලා මේ accounting firm එකක් කරනවා. එහෙම නැත්නම් doctor කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් engineer කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් architect කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මේවා බොහෝ දුරට විවෘත කරලා තියෙන්නේ RCEP එක ඇතුලේ. දැන් ලංකාවේ මට මතකයි ඉන්දියාවත් එක්ක සිංගප්පූරුවත් එක්ක agreement එක ගහනකොට මහා විශාල ලෙස මෙතන ලොකු කාර්යයක් හැදලා තිබ්බා. එහෙම කරන්න බෑ. ප්‍රොෆෙෂනල්ස්ලා ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න දෙන්න බෑ කියලා. ඉතින් සිංගප්පූර් FTA ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකේ ඇතුලේ මේ මෝඩ් 4 සර්විසස් සම්පූර්ණයෙන්ම වහලා තියෙන්නේ. එදා වුණත් කිසි විදියකට සර්විසස් ලිබරලයිස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මම කියන්නේ RCEP එකට යනවා නම් ඒ මතයත් වෙනස් කරගන්න සිද්ධ වෙනවා. මාකට් ඇක්සස් තියෙන්න ඕනේ, ෆෙයර් ඇන්ඩ් ඉක්විටබල් ට්‍රීට්මන්ට් තියෙන්න ඕනේ, මියුචුවල් රෙකග්නිෂන් තියෙන්න ඕනේ. දැන් මම බැලුවා ප්‍රොෆෙෂනල් සර්විස් මේ රටවල් ඇතුලේ ලීගල් සර්විසස් ලෝයර්ස්ලාට වැඩ කරන්න පුළුවන්, අකවුන්ටන්ට්ස්ලාට වැඩ කරන්න පුළුවන්, ආකිටෙක්ට්ස්ලාට වැඩ කරන්න පුළුවන්, ඉංජිනේර්ස්ලාට වැඩ කරන්න පුළුවන්. හරි, ටෙල්කෝ සර්විසස් ගත්තහම වොයිස් ඇන්ඩ් ඩේටා සර්විසස් වෙන කම්පැනි එක වෙන රටක මේ රටේ මේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපේ බෑනේ එහෙම එකක් කරන්න. ඊළඟට ෆයිනන්ෂියල් සර්විසස් ගත්තම වෙන රටවල ඉන්ෂුරන්ස් කම්පනිස් මෙහි ඇවිල්ලා ඒවා මේ මේ ලිබරලයිස් කරලා තියෙනවා, ඒ සර්විසස් ලබා දෙන්න පුළුවන්. මම බලන ડોක්ටර් කෙනෙක් නම් කොහොමද කියලා. දැන් මේ දවස්වල ලොකුවට කතා වෙන දෙයක් තමයි අපේ රටවල රටවල කට්ටිය පිට රටවල් වලට යනවා. අපේ ડોක්ටර්ස්ලා නැහැ. දැන් RCEP එක ඇතුලේ ඉන්නවා නම් වෙන රටවල ડોක්ටර්ස්ලා මෙහෙට එන්න පුළුවන්. හැබැයි දැන් උදාහරණයක් ගත්තොත් මේ තියෙන්නේ Singapore and Australia. Singapore වල ડોක්ටර් කෙනෙක්ට පුළුවන් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා RCEP එක ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක ඇතුලේ තමන්ගේ සර්විසස් ප්‍රොවයිඩ් කරන මෝඩ් 4 යටද පුළුවන්. වෙන රටවල් වලටත් පුළුවන්. හැබැයි එහෙම කරන්න නම් ඔස්ට්‍රේලියාවේ රෙකග්නයිස් ඔස්ට්‍රේලියාවෙන් රෙකග්නයිස් විශ්වවිද්‍යාලයක් වෙන්න ඕනේ සිංගප්පූරේ. ඊට පස්සේ ඔස්ට්‍රේලියන් මෙඩිකල් කවුන්සිල් එකේ අවශ්‍ය නම් ඒකේ අනුමැතිය ලබා ගන්න ඕනේ. IELTS කරන්න ඕනේ. ඔස්ට්‍රේලියාවේ මෙඩිකල් බෝඩ් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. යම් කාලයක් සුපර්වයිස් කරපු ප්‍රැක්ටිස් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ කට්ටියට ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒක තමයි ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක යටතේ තියෙන දේවල්. මැලේසියානු ડોක්ටර් කෙනෙක්ට තායිලන්තවලත් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට එහෙමනම් මෙතන තියෙන අපි කිව්වට අපේ අපනයන වැඩි කරගන්න ඕනේ කියලා. අපි දකිනවා ලෝකේ මේ ටැරිෆ් වෝ එකක් යනවා, ඩයිනමික්ස් වෙනස් වෙනවා. එහෙමනම් අපි අලුත් මාකට්ස් හොයාගන්න ඕනේ. මේ RCEP එක තමයි ලොකුම මාකට් එක. RCEP මාකට් එකට එන්ටර් වෙනවා නම් අපේ ලිබරලයිසේෂන් මීට වඩා මහා ගොඩක් කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ මතය සම්පූර්ණයෙන්ම කණපිට ගහගන්න වෙනවා. ඉතින් ඒ නිසා ගරු ඇමතුමා, මම ඔබතුමාට මේ කියන්න බලාපොරොත්තු වුනේ මෙන්න මේකයි. අවසාන වශයෙන් මම එක පොයින්ට් එකක් ගැන කතා කරන්න කැමතියි. මොකද අපි අද අපිට ලියුමක් කියවල තිබුණා මේ ලංකාවේ විශාලම පළවෙනිම මේ ඉලෙක්ට්‍රික් මේ ත්‍රී වීල් හදන කම්පැනි. ඒගොල්ලෝ තමයි වේග කාරකත් හැදුවේ. අත වශයෙන්ම ওই වේග කාරකේ චැසිය තිබිච්ච කාලේ මම ඕකේ නැගලා ට්‍රේස් සිටි එක වටේ එළෙව්වා. මොකද
මට තව විනාඩි දෙකක් කාලය තිබෙනවා.
විනාඩි දෙකක්. Thank you. මම ඉදත් විශ්වාස කරා මොන්ට යම් කිසි විදියකට ලෝකයේ ඉහළම තැනකට මේ රට ගේන්න පුළුවන් කියලා මෙන්න මේ ක්‍රියාවලිය හරහා. දැන් මෙතන අද අපි මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් සමගත් සාකච්ඡා කරා. මෙතන තියෙන ගැටලුව තමයි ඔවුන්ට හැමදේම මේ රටේ හදාගන්න බෑ. 150 ගණන් මේ රටේ හදනවා. නමුත් සමහර දේවල් ඒගොල්ලෝ චීනෙන් හදලා ගේනවා. චීනෙන් හදලා ගෙනාවට ගරු ඇමතිතුමා, මේගොල්ලන්ගේ තියෙන වෙනස තමයි මේ ඉනොවේෂන් එක ඔක්කොම ලංකාවේ, සොෆ්ට්වෙයාර් ලංකාවේ, බැටරි ටෙක්නොලොජි එක ලංකාවේ, පවර් ට්‍රේන් එක ලංකාවේ, ඩිසයින් ඇන්ඩ් ප්‍රොටෝටයිප් එක ලංකාවේ, ඔටොනොමස් ඩ්‍රයිවිං එක ලංකාවේ, චාර්ජින් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ලංකාවේ, සොෆ්ට්වෙයාර් ඇන්ඩ් ෆර්ම්වෙයාර් ලංකාවේ, වෙහිකල් ටෙස්ටිං ඇන්ඩ් සිමියුලේෂන් ලංකාවේ, රිසර්ච් එක ලංකාවේ, රෙගුලේටරි කම්ප්ලයන්ස් එක ලංකාවේ. එතකොට මේක කවුරු හරි ගෙනල්ලා මේ මොනවාද කම්ප්ලීට් නොක්ඩවුන් හරි සෙමි නොක්ඩවුන් හරි ගෙනල්ලා ඇසෙම්බල් කරලා විකුණන එකක් නෙමෙයි. මේක වඩා වෙනස්. මෙතන ගොඩක් IPR තියෙනවා. හරි, මෙතන ඉංජිනේරුවරු බහ ගොඩක් කට්ටිය වැඩ කරනවා. මේක අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ අපි හැම දෙයකම හිතන්නේ එක විදියට. අපි කියන කස්ටම් ඩියුටි එකක් ගහන්න ඕනේ 130ක්. ඊට පස්සේ ඒ එක්ස් බොන්ඩ් වුණාම ඒකට තවත් සර්චාර්ජ් එකක් ගහන්න ඕනේ. රුපියල් ලක්ෂ 8ක් විතර ඒකට වදිනවා. එතකොට ඒගොල්ලෝ අපිට පෙන්වලා දුන්නා බලන්න මේ සභාපතිතුමා මේ කියලා මේ මෙතන රුපියල් මිලියන 4.4ක් විතර වෙනවා මේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිලර එක. 4.4ට කොහොමද ඉලෙක්ට්‍රික් ත්‍රිවිලර අපි ගුණ කරන්න බෑනේ. ඉතින් මෙතෙන්දී ආණ්ඩුවට තියෙනවා ගැටලුවක්. ආණ්ඩුවට එහෙම එක එක ආයතන වලට මේ තමන්ට ඕන විදියට කස්ටම් ඩියුටි අයින් කරන්න බෑ. ඒක නිලධාරීන්ට කරන්න බෑ. ඔවුන්ට කොච්චර කිව්වත් ඔවුන්ට ඒක හැකියාවක් නෑ. එහෙමනම් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න ඕනේ. ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නකොට අපි දන්නවා IMF රාමුව ඇතුලේ වැඩ කරන්නත් ඕනේ. මම කැමතියි ඔබතුමාලට මගේ යෝජනාව
අවසන් වෙනවා.
1 minute. මගේ යෝජනාවක් ඉදිරිපත් කරන්න. ඒ තමයි අපි බලමු මේක ඉනොවේෂන් එකක් හැටියට. ඒ බදු ගහන්න පුළුවන්. බදු ගැහුවට අපිට හැකියාවක් තියෙනවා ඒ ඉනොවේෂන් එකට පමණ. හරි, ඒකට ඒ ඉනොවේෂන් එකට සබ්සිඩි එකක් ලබා දෙන්න. ඒක ටැක්ස් එක වදිනවා. ටැක්ස් එක ගහපුවා. හැබැයි අවසානයේදී 4.4 මිලියන් වල ඉඳලා යම් ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ඔවුන් එකඟුණා ගරු නියෝජමතුමා, මම දන්න ඔබතුමා ඉතාමත් ඕන කමි මේ දිහා අවධානය යොමු කරලා තියෙනවා. එතෙන්දී එකඟ වුණේ දේ තමයි ලංකාවේ ලෝකට් වැලියු ඇඩ් එකට අපිට එහෙනම් කස්ටම් ඩියුටි එක ගහන්න ඕනේ නැහැ. අර ෆොරින් වැලියු ඇඩ් එකට විතරයි කස්ටම් ඩියුටි එක ගහන්න ඕනේ. හැබැයි ඒ ප්‍රමාණය රිඩියුස් කරගන්න ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ නිසා ටැක්ස් එක ගහපුවා ෆිනෑන්ස් මිනිස්ට්‍රියෙන්. නමුත් මගේ යෝජනාව තමයි අපි එකඟ වෙන්නම් ඒකට
මේ ඔබතුමාගේ කාලය අවසන්.
ඒ විපක්ෂය එකඟ වෙන්නම් මේකට. විපක්ෂය එකඟ වෙන්නම් මේ වගේ ඉනොවේෂන් මේ ආයතනය විතරක් නෙමෙයි අනිත් ආයතනත් තියෙනවා. මේ වගේ දේශීය කර්මාන්ත අපිට උස්සලා ගන්න ලෝකයේ ප්‍රධානම තැනට ගේන්න විපක්ෂය එකඟ වෙන්න. විපක්ෂය ඡන්දෙ දෙන්න. හරි, අපි පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මෙවැනි මේ ඉනොවේෂන් හරහා අර එක්ස්පෝර්ට් ඉකොනොමිකට යන්න බලමු. හැබැයි අවසන් වශයෙන් ඔබතුමාලගේ පොලිසි එක නම් වෙනස් කරගන්න වෙනවා. එහෙම කරගන්නක බැරි වුණොත් එහෙම ආර්සෙප්තියක් ඔහෙවත් අපිට ජොයින් වෙන්න බැරි වෙනවා. බොහොමත්ම ස්තුතියි.